කියන්නේ දෙන්නේ ဒုတိယා බහුවචන පදේ. තුම් හි අම්හා කං අම්හි යනුවෙන්ද ဒုတိယා බහුවචන පද සැකසි. වා යප් පඨමෝ යනු පඨමේ කියලා අපි කලින් කිව්වේනේ. එහෙමද? ඔව්. වා යප් පඨමෝ යනු ආදේශ විධාන සූත්‍රයි.
ආදේශ විධාන සූත්‍රයි.
වා යනුද?
වා යනුද?
යෝ යනුද?
යෝ යනුද?
අප්පඨමෝ යනුද?
අප්පඨමෝ යනුද?
පදයෝය
පදයෝය
පද තුනකි
පද තුනකි.
එතකොට මේකේ තුම්හ අම්හේහි කියන පද අනුවර්තනය කරගෙන මේකට අපි අර්ථ කියනවා. තුම්හ අම්හේහි තුම්හ අම්හ ශබ්දයන්ගෙන් පසුව යෙදෙන
තුම්හ අම්හ ශබ්දයන්ගෙන් පසුව යෙදෙන
අප්පඨමෝයෝ
අප්පඨමෝයෝ
ප්‍රතමානෝ යෝ සත්‍ය ඒ කියන්නේ ဒုတိය වා විකල්පයෙන් ආඛං යන ආදේශයට කැමිනි
ආඛං යන ආදේශයට කැමිනි.
එන්න එතකොට ဒုတိය පද හදන්නයි යන්නේ. ဒုတိය බහුවචන පද. කොහොමද? තුම්හ ධනයෝ අම්හ ධන යෝ කියලා හිතෙන. ඊට පස්සේ මේකේ විකල්ප දෙකයි. යෝ හට ඒ ආදේශයක්, යෝ හට ආඛං ආදේශයක්. මෙතනත් එහෙමයි. යෝහට ඒ යෝහට ආකං. එතකොට මෙන්න මේ ආදේශය වුණාම ඒකෙන් පදයක් හැදෙනවා. කොහොමද? තුම්හි. තුම්හාකං. තොට මොකක්ද යෝහට ඒ ආදේශය වෙන සූත්‍රය? සබ්බනාම කාරතේ කටමෝ. එතකොට මේ ආකං ආදේශය වෙන්නේ කොහොමද? දැන් කියපු සූත්‍රේ. එතකොට වා වා යොප් කටමෝ. වා යෝ අප්පඨමෝ කියන එකයි. වා යෝ අප්පඨමෝ. සබ්බ යෝනි නමාමි. මේක කියන්නේ ප්‍රථම යෝවලට තමයි. ඒකට ဒုတိය යෝවලට සබ්බ යෝනින මායි කියන තමයි ගන්න. ඉස්සරහට යමු එහෙනම් මොන ද්විතීයි අවිභක්තියේ පද හදලා ඉවරයි නාම් හි තයාමයා ඉති නාම් හි තයාමයා යන සූත්‍රයෙන් නාම් හි නාම විභක්තිය පරකල්හි තයාමයා හොಂತಿ තයාමයා යන ආදේශයෝ වෙති නාම් හි තයාමයා යනු ආදේශ විධාන සූත්‍රයි නාම් හි යනුද තයාමයා යනුද පදයෝය පද දෙකකි තොර මේකටත් සවිභක්තීනං තුම්හාම්හානං කියන පදේ කලින් ඒ පද දෙක කලින් වගේම අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා නාම්හි නා විභක්තිය පරකල්හි සවිභක්තීනං තුම්හාම්හානං විභක්ති සහිත තුම්හාම්හ ශබ්දයන්ට තයාමයා තයාමයා යන ආදේශ දෙක වෙති හරි එතකොට මේ සූත්‍රයෙන් කියන්නේ මොකක්ද තතියා ඒක වචන පද හදාගන්න විදිය ඒ වගේම ඊළඟ සූත්‍රයක් මේකටම සම්බන්ධයි ඒ නිසා අපි ඒකත් කියලාමු පද හදාගෙන යමු තයා තයිනං තකාරෝ ත්වස්සංවා ඉති යන සූත්‍රයෙන් තස්ස තකාරයහට වා විකල්පයෙන් ත්වෝ ත්ව යන ආදේශයෙහි තයා තයා යනු තතියා යනු තුම්හ ශබ්දයෙහි තතියා එක වචන පදයි මයා යනු අම්හ ශබ්දයෙහි තතියා එක වචනයි තුම්හෙහි යනු තුම්හ ශබ්දයේ තතියා බහුවචනයි අම්හෙහි යනු අම්ම ශබ්දයේ තතියා බහුවචනයි හරි එතකොට මොන දැන් හදන්න යන්නේ තතියා අපි කේ සූත්‍රයේ අර්ථ කිව්වේ නැහැ නේද ඒකත් කියලා නේද තයා තයිනං තකාරෝ තත්තං වා යනු ආදේශ විධාන සූත්‍රයි තයා තයිනං යනුද සකාරෝ යනුද ත්වත්තං යනුද වා යනුද පදයෝය පද හතරකි එතකොට අපි මේකේ පද ගලපලා අර්ථ කියනවා තයා තයිනං තයා තයි යන ආදේශ දෙදෙනාගේ තකාරෝ තකාරය වා විකල්පයෙන් ත්වත්තයට පෙනිනේ හරි එතකොට මෙතනදී දැන් කියන්නේ අම්හ තුම්හ පදවල තපියා පදේ හදන්නයි යන්නේ තපියා ඒක වචන තුම්හ නා අම්හ නා කියලා හිතෙනවා ඊට පස්සේ තත මේ මුළු කොටසටම ආදේශයක් වෙනවා සුම්හ නා කියන මුළු කොටසටම පය කියලා ආදීත්‍යයක් පය අම්හ නා කියන මුළු කොටසටම ආදීත්‍යයක් වෙනවා මය මොකද්ද සූත්‍රය නාම හි පය මය කියන සූත්‍රය එතකොට මේ දෙකම වෙන්නේ එකම සූත්‍රයෙන් නාම හි පයමය නාම හි පයමය ඊට පස්සේ මේ තුන්ව ශබ්දෙෙහි තවත් සිදුවීමක් වෙනවා මේ මුළු කොටසටම පය කියන ආදේශය වෙලා මෙන්න මේ තියෙන පයන්නට ක කියලා ආදේශයක් වෙනවා මේ පය කියලා ඉස්සරලා ආදේශය ගන්නවා පය ඊට පස්සේ ඊළඟ පෙළේ මේ ඡයන්නට ත කියන ආදේශයක් වෙනවා. එතකොට යා කෑවෙ එහෙම තියෙනවා. එතකොට පදේ හැදෙනවා ඡයා කියලා. ඡයා කියන එක පදයක් අනිත් එක ඡයා. එතකොට මේක වෙන්නේ ඡයා ඡයි නම් කියපු ඊළඟට දෙවෙනියට කියපු සූත්‍රය. එතකොට මේ ආදේශයේ පළවෙනි සූත්‍රයෙන් මේක දෙවෙනි දැන් දෙවෙනියට කියපු සූත්‍රය. මෙහෙම කෙලින්ම ආදේශ කරා. එහෙම තමයි කරන්න ඕන. නැත්තම් දැන්. හරි ලේසි. වැඩි වෙලා යන්නේ. ඉස්සරහට කියනවා අපි මේ හැදෙන තේ මේ කියන පද ගැන විශේෂයෙන් වෙනම කියනවා පස්සේ. හරි එතකොට අපි මේ පද ටික තමයි දැන් ඉස්සරලා ඔය විදිහට හදාගෙන යන්නේ. ඒ මොකද තේනේ කියන තේනේ වෝනෝ කියන පදවල විශේෂයක් තියෙනවා. ඒවා පදයක වාක්‍යයක මුල ඉදින්නේ නැහැ. ඒ නිසා ඒ ටික වෙනම තමා කියන්නේ. ඒක මෙතනදී මේ විදිහට අපි හදාගෙන යමු. හරි. මොකක් හෝ ගැටුවක් තියෙද මේ පෙරකන් කියපු ටිකේ? නැත්වේ. එතකොට පළවෙනි සූත්‍රයෙන් කියවෙන්නේ නාම හි පයමය කියන සූත්‍රයෙන් නා විභක්තිය පිටපත්ෙන් තියෙනවා නම් සුම්ම ශබ්දයක තය ආදේශේකුත් නා විභක්තිය පිටපත්ෙන් තියෙදි අම්ම ශබ්දයක මය කියන ආදේශේකුත් වෙනවා. දෙවෙනි සූත්‍රයෙන් කියන්නේ මේ තය කියන ආදේශයේදී ඒ වගේම සප්තමයේ අපි ඉස්සරහට තව හදනවා එක තයි කියලා පදයක් හැදෙනවා. තයි මෙන්න මේ තයි කියන පදයේ තයන්නටත් මේ ප කියන ආදේශය එනවා. එතකොට try කියලා පදයක් හැදෙනවා සත්තරේ. ඒක තමයි මෙන්න මේ තයා තයි නම් කියලා කරන තයි කියන කොටසෙන් කිව්වේ. අපි එතකොට මේ පදේ හදද්දී මේ සූත්‍රය අපහු ගන්න ඕන. මේක මතක තියාගෙන ඉඳලා සත්තරේ හදද්දිත් මේක ගන්න ඕනේ. හොඳට මතක තියෙන නිසා හොඳයි. හරි. ඉස්සරහට යමු. හොඳ වෙලාවට අද දවසේ මේක එනවා. මේ සත්තමී පදෙත් අද දවසේම හදනවා. ඊළඟ සූත්‍රය අපි කියමු. අව මම සේ යන සූත්‍රයෙන් සේ ස විභක්තිය පසු ඇති කල්හි අව මම යන ආදේශයෝ වෙති. එතකොට අපි ඒක වචනේ පද ඔක්කොම හැදෙන සූත්‍ර ටික කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ පද ටික හදමු. තොයි හං මයි හං ච ඉති. තොයි හං මයි හං ච ඉති. ද්විහං මයිහං ච යන සූත්‍රයෙන් තේ සකාරයත විභක්තිය කරකල්හි ද්විහං මයිහං ච ද්විහං මයිහං යන ආදේශයෝද වෙති. සත්සං ඉති සත්සං යන සූත්‍රයෙන් සත්ස ස විභක්තියට වා විකල්පයෙන් අං ආදේශයද
වේ.
අම්හත්ත මමං සවිභක්තිස්ස සේ ඉති අම්හත්ත මමං සවිභක්තිස්ස සේ යන සූත්‍රයෙන් තේ සකාරය පසු ඇති කල්හි අම්හත්ත අම්හ ශබ්දයට මමංච මමං යන ආදේශයද
වේ.
තව තුයිහං තුම්හං යනු තුම්හ ශබ්දයේ චතුත්ති ඡට්ටි ඒක වචනයි. මම මයිහං අම්හං මමං යනු අම්හ ශබ්දයේ චතුත්ති ඒක වචනයි. හරි, ඒක ඔන්න සූත්‍ර හතරක් කතා කරගෙන ගියා. අපි මේ හතරේ අර්ථ තියාගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි බලමු. තව මම කියනු ආදේශ විධාන සූත්‍රයි.
ආදේශ විධාන සූත්‍රය.
තව මම යනුද තේ යනුද පදයෝද පද දෙකකි. එතකොට මේකටත් අනුවර්තනය කරගන්න ඕන සවිභක්තීනම් තුම්හම්හානම් කියලා අර කලින් ගත්තු පද දෙකම. එතකොට අපි අර්ථ කියනවා තේ තේ විභක්තිය පරකල්හි සවිභක්තීනම් තුම්හම්හානම් විභක්ති සහිත තුම්හ අම්හ ශබ්දයන්ට තව මම යන ආදේශයෝ වෙති. ඊළඟට අපි ඊළඟ සූත්‍රයේ අර්ථ කියමු. තුයිහම් මයිහං ච යනු ආදේශ විධාන සූත්‍රයි. තුයිහම් මයිහං යනුද ච යනුද පදයෝය පද දෙකකි. මේකටත් අර සවිභක්තීනම් තුම්හම්හානම් කියන පද දෙකත් සේ කියන පදයත් අනුවර්ධනය කරලා අර්ථ කියනවා. සේ
ත්‍රිහංසය කියන
විතරයි. මොකක්ද
සූත්‍රය?
ආයතන වැරද්දක් කියනවා. තුයිහ මයිහංච. තුයිහං මයිහංච. අනිත් පොතලත් එහෙමද? නෑ. අපි අර්ථ කියමු. තේ ස විභක්තිය පසු ඇති කල්හි සවිභක්තීනම් තුම්හම්හානම් විභක්ති සහිත තුම්හම්හ ශබ්දයන්ට තුයිහං මයිහං ච තුයිහං මයිහං යන ආදේශ දෙකද වෙති. ඊළඟ සූත්‍රයේ අර්ථ කියමු. සත්සං යන් ආදේශ විධාන සූත්‍රයි. සත්ස යනුද අං යනුද පදයෝය පද දෙකකි. අපි මේකටත් අර විදියටම තුම් හාම් හේහි වා කියන පද අනුවර්තනය කරලා අර්ථ කියනවා. තුම්හ අම්හේහි තුම්හ අම්හ ශබ්දයන්ගෙන් පසුව යෙදෙන
සස්ස
ස ත විභක්ති ත්‍ත්වයට
වා
විකල්පයෙන් අං යන ආදේශය වේ. ඊළඟ සූත්‍රයේත් අපි අර්ථ කියමු. අම්හස්ස මමං ත විභක්තිස්සසේ යං ආදේශ විධාන සූත්‍රයි. අම්හස්ස යනුද මමං යනුද ත විභක්තිස්ස යනුද තේ යනුද අදයෝය අද හතරකි. එතකොට මේකෙත් අපි අර්ථ කියමු. සේ විභක්තිය පසු ඇති කල්හි
සවිභක්තිස්ස අම්හස්ස
විභක්ති සහිත අම්හ ශබ්දයට මමං යන ආදේශය
වේ.
එතකොට මේ සූත්‍ර වලින් එකින් එකේ කියවෙන්නේ මොකක්ද කියන එක බලාගෙන යමු. මුලින්ම කියපු සූත්‍රේ තව මම සේ කියන එකෙන් කියවෙන්නේ. ඉතින් මේ වගේම අපිට සුම්හ අම්හ කියලා ගන්නවා. සුම්හ ධනස අම්හ ධන ස කියලා ගන්න. ඊට පස්සේ පළවෙනි සූත්‍රයෙන් තව කියන ආදේශයක් ගත්තා. තව මම සිය කියන සූත්‍රයෙන් මේ තුම්හ ධනස කියන මුළු කොටසටම තව කියන ආදේශය ගත්තා. අපි දෙවෙනි සූත්‍රයත් එතනින්ම ලියාගත්තා නම් ලේසියි. ඒකට දෙවෙනි සූත්‍රයෙන් තුයිහම් මයිහංච කියන සූත්‍රයෙන් මේ පිටකන මෙතෙන්ද තුයිහම් කියලා ගත්තා. මෙතන මම කියන එක පළවෙනි සූත්‍රයෙන්, ඊට පස්සේ දෙවෙනි සූත්‍රයෙන් මයිහං. ඊට පස්සේ තුන්වෙනි සූත්‍රයෙන් කියන්නේ තුම්හ කියන ශබ්දයේ තුම්හ ධන ස කියන තියෙන තැන හයන්නට අං කියන ආදේශයක් එනවා. මෙතනත් එහෙමයි. අම්හ ධන ස කියන තැන හයන්නට අං ආදේශයක්. මෙතන එතකොට පදවි හැදෙනවා තුම්හ අං පූර්වස්තර ලෝප තරණයන ආදී කියලාම තුම්හං කියලා පදයක් හැදෙනවා. මේක අම්හං හතරවෙනි සූත්‍රයෙන් මෙතෙන් දෙන්නේ නැහැ. හතරවෙනි සූත්‍රය අම්හ කියන සූත්‍රයේ අම්හ කියන පදයට විභක්ති සහිතවම මමං කියන ආදේශයක් වෙනවා. දැන් බලන්න කොහොමද වරණගිලි පොත්වල තියෙන්නේ කියන. අම්හං කියන පදය බහුවචනයේ තියෙනවායි කියලා තියෙනවා. ඒකයි හේතුව. අම්හං පදේ අම්හං තුම්හං කියන පද දෙක බහුවචනයේ යෙදෙනවා කියලා කියනවා. මෙතනදී අපි ඒක කතා කරන්නේ බාලාවතරදී කතා කරන්නේ. ඒ නිසා තමයි සමහර පොත්වල ඕක ඒකවචන ඉදාලා තියෙනවා, සමහර පොත්වල බහුවචන ඉදාලා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපිට තිබ්බ හරි ප්‍රශ්නයක් දැන් භාෂාවකරණේ පළවෙනි පදයක් තියෙනවා දැන්නේ කවුරුත් නැහැ. මේ පදේ මොනතන තමයි මම මතක විදියට මේ අම්හන් තුම්හන් පදේ අපිට පොඩි මේක බලන්නකෝ. චතුත්ති බහුවචනේ කියලා තියෙන අම්හං අම්හා කනුනෝ භාෂාවතරණේ පොත්වල චතුත්ති චත්ති වල බහුවචනේ තමයි අම්හං පදේ පෙන්වලා තියෙන්නේ. තුම්හ ශබ්දයේ චතුත්ති චත්ති බහුවචනේ තමයි තුම්හං පදේ පෙන්වලා තියෙන්නේ. වරණගිනි පොත්වල ඒක වචනේ පෙන්වලා තියෙන්නේ. අපිට හරි ප්‍රශ්නේ කාරී. දැන් මේ තුම්හං පදේ ඒක වචනද බහුවචනද? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔය දැක්කේ නේ. අපි
ඔය
ඔතනදී මම කීවා මං හිතන්නේ කියන්නේ නැති. ඒකම මතක නැහැ. ඒක. දැන් මේක අහපු එක අපරාධ නේද? මේක අහපු එක අපරාධ නේ. එහුවේ නැත්තම් කොහොම ප්‍රශ්නෙකුත් නැහැ. ඒ කාරණාව දෙකේම යෙදෙනවා උත්. දැන් භාෂාවතරණේ පොතේ තුම්හම් පදේ බහුවචනින් දාලා තියෙනවා. වරණගිනි පොත්වල පෙන්නලා තියෙන්නේ ඒකවචනේ. දැන් බාලාවතරේත් ඒකවචනේ විතරයි පෙන්වන්නේ. දැන් තුම්හම් පදේ දැන් මේ හැදුවේ ඒකවචනේනේ. පේනවනේ. ඉතින් ඕක තමයි අපිට ඒ කාලේ අහපු ගැටලුව. ඒ කාලේ දැන් තව අපි කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා උත්තරයක් ලැබුණෙත් නැහැ. ඊට පස්සේ කාලෙක අපි ටිකක් බාලාවතර ටීකාවි ඔන්න ඔය විස්තරේ තිබුණා. එතනින් තමයි ප්‍රශ්න විසඳුනේ මේක බහුවචනේ තියෙනවා කියලා. ඊට පස්සේ යෙදෙන නිසා තමයි යෙදෙන උදාහරණ පේනවා. යෙදෙන නිසා දෙකේම ඒක නිසා තමයි ඉතින් පේනවා තියෙන්නේ.
බහුවචනේ
තුන් නේද? තුන් හේකලක් එකක් නැහැ. ඔව් තුන් හේ පදේ කොහොමද දෙනවා? අපි ඉතරහට කතා කරමු.
සාමාන්‍යයෙන්
අපි පද වින් කරලා කියනවා. තුයි හං මයි හං යනුද, ච යනුද පදයෝග. තුයි හං මයි හං කියන්නේ එක පදයක්, ච කියන්නේ එක පදයක්. තුයි හං ච මයි හං ච කියන දෙක සමාස කරනවා. ද්වන්ද සමාසයි. තුයි හං මයි. එකට ලී වෙන්න ඕනේ වචන දෙක. තුයි හං මයි හං කියන්නේ එක වචනයක්. සමාස කරලා කියන්නේ ආදේශ දෙකම සමාස කරලා කියනවා. උඩේ වගේ එහෙමයි. ඔය
දැන් මේක නම් හදලාම ලියලා තියෙන්නේ
නැහැ. තුයි හම් මයි හම් කියන්නේ එක වචනයක්. මේවයි නම් හරියට දෙයක්. ඔය වචින් බලන් දෙන්නේ නැහැ. දැන් ඒ ආදේශ පද දෙක එකතු කරලා ලියන්නේ. ඒක රීසීමින් එකතු කරලා ලියවෙන්න ඕනේ. ඒ වචින් මුද්‍රණ දෝෂ කියන්නේ මේක තියෙනවා. ඒක තමයි. ඒවා ඉතින් හදා ගන්න. ආදේශ පදෙන් දැන් මේ කියාගෙන යන්නේ. වෙන ආදේශ දෙක එකතු කරලා සමාස කරලා කියන්නේ. උදේ වගේත් එහෙමයි. තව මම තේ කියද්දි තව මම කියන ආදේශ දෙක සමාස කරලා එකට ලියවෙන්න ඕනේ. තව මම කියන්නේ එක පදයක්, තේ කියන්නේ තව පදයක්. හරි, එමනම් ඊළඟ එකට යමු නේද? මේකේ මොනවද ගැටුවක් තියෙද තව? අත්ති දීපායක් ගැටලුවක් නෑ දැනට. දැනට මොනවා නෑ? කොහොමද ගැටුවක් නෑ? පවිවේකායක් ගැටලුවක් නෑ. එහෙමනම් ඊළඟ සූත්‍රයට යමු නේද? තුම් හාම් හේහි නමාසං ඉති. තුම් හාම් හේහි නමාසං යන සූත්‍රයෙන් නං වචනස්ස නං වචන යහත ආඛං ආඛං යන ආදේශය වේ. තුම් ආඛං සම්හාඛං යනු චතුත්ථි චට්ටි බහුවචනයි. එතකොට මේ කියන්නේ චතුත්ථි චට්ටි බහුවචන පද හදාගන්න අපි ඒ සූත්‍රයත් අර්ථ කියලා ඉවර කරමු. තුම් හාම් හේහි නමාකං යනු ආදේශ විධාන සූත්‍රයි. තුම් හාම් හේහි යනුද නං යනුද ආකං යනුද පදයෝය පද තුනකි. මේකෙත් අපි පද ගලපලා අර්ථ කියනවා. තුම්හ අම්හේහි තුම්හ අම්හ ශබ්දයන්ගෙන් පසු යෙදෙන නං නං විභක්තිය ආඛං ආඛං යන ආදේශයත්තේවි. මොකක්ද මේ සූත්‍රයෙන් කියන්නේ? තුම්හ අම්හ ශබ්දයන්ගෙන් පිටිපස්සේ තියෙන නං කියන විභක්තිකත්වයට ආඛං කියලා ආදේශයක් ගන්න. ආඛං ආදේශය. හරිනුත් ගත්තා. ඒ කොහෙද ගත්තේ?
ද්විතියාව.
ඒතර මෙතනදී දැන් මේ චතුත්ති චට්ටි වලදී තමයි දැන් ගන්න යන්නේ. ඒතර එතන හේතුව සූත්‍රය ගන්නි වා යෝ අපඨමෝ කියලා. දැන් යෝ පදයක් තියෙනවා ප්‍රථමාවෙ.
ඔව් නෑ දැන් මම කියන්නේ එහෙම හදන්න තිබුණනේ
සම්මියත්. ආ. තව අපිට නොබෙනෙන රීතියකුත් ඇති. දැන් මෙතනම විස්තරේ නම් බැලුවේ නෑ. සමහර විට තව විස්තර කියලා ඇති. අපිට දැන් අර සමහර රීති කියලා තියෙනවා.
බාහ්‍යවෝ
තේරි. ඔව්. ඒවා අපි බලමු රූප සිද්ධිය තව කියලා ඇති සමහර විට. දැනට අපි තියෙන විදිහට හදාගෙන යමු.
හදන්නේ ඔබට තේරෙන්නේ
නැද්ද විතර හදුවේ අපිට තේරෙනවා නම් ඉතින් මේක හදපු අපිට තේරෙනවා නම් මේක පුළුවන් කියලා ඉතින් මේක ව්‍යාකරණ සූත්‍ර රචනා කරපු සන්නාන්තේ
ඊට
පස්සේ කාලේ ඉරුමු කෙනෙකුටවත් අඩුව නේද ඒ කච්චිද කිදේද දැන් මේක කියන්නේ කච්චායන මහරහතන් වහන්සේ අරහවා කියලා ඒකට දැන් කච්චායන මහරහතන් වහන්සේට තේරුන්නේ නැද්ද මේක නේද මේකේ දැන් ඒ වෙන පැටලිලි වෙන්න තියෙනවා නම් ඒ පැටලිලි නොවෙන්න තමයි සූත්‍ර ප්‍රමාණය අවම කරන්න සූත්‍ර ප්‍රමාණය අවම කරන්න තමයි ව්‍යාකරණයක් රචනා කරන්නේ පුළුවන් උපරිම අඩු කරනවා සූත්‍ර ප්‍රමාණය හැබැයි සමහර තැන්වල පැටලෙන්න පුළුවන් නම් ඒ තැන්වල වෙනත් සූත්‍රයක් රචනා කරනවා පැටලෙන්න පුළුවන් තැන් තියෙනවා සමහර දෙනෙක් ඔන්න සූත්‍රයේ ගොඩ දික් වෙනවා නම් ඒකත් ඉතින් තේරුමක් නෑ. දැන් මේකෙදි එහෙමනම් නං සහ ප්‍රතම නෝ යෝහත එහෙම නැත්නම් ဒုတိය යෝහත ආකං ආදීසේ කියලා එහෙමනම් ගන්න වෙන්නේ. තේරෙනවද? නම් තත්ත්වයට සහ යෝට කියලා ගන්න බෑ. මොකද ප්‍රතමාවෙත් යෝ තියෙනවා. ඒකට ආකං ආදීස වෙන්නේ නෑ. ආකං ආදීස වෙන්නේ ဒုတိය යෝහත විතරයි. එහෙමද? ඒවත් ඉතින් පටලා ගන්නේ කියන නිසා වෙන්නේ. එතකොට මේ විදිහට නම් හත ආකං ආදේශය වෙනවා තුම් අම්ම ශබ්දකින් පස්සේ ඉතිපස්සේ පද දෙක හැදෙනවා තුම් හාකං අම්හාකං පූර්වස්තර ලෝප තරණයන ආදී සිද්ධ වෙන්න ඕන කලින් විදියටම එතකොට තුම් හාකං අම්හාකං කියන පද දෙක හැදෙනවා අපි ඒක කිව්වේ නෑනේ එතන කෙලින්ම ඒ පදේ එකතු වෙනවා ඒ තුම් හේ ဒုတိය බවචනේ නේද නෑ
ဒုတိය එක
නෙමෙයි ඒක කිව්වා ඔව් මම චතුත්ති දත්තේ මේකේ පෙන්වන්නේ නෑ තුම් හේ පදයක් පෙන්වන්නේ නෑ බාලාවතාරිදි හැදෙන්නේ කියාගෙනියමු ඉස්මානාව
ඉස්මානාව
ඉස්මා විභක්තිය
නා විභක්තිය
මෙනි
නා විභක්තිය මෙනි
ඒ කියේ මොකක්ද
පංචනියා
පංචනිය තපියාව වගේ කියන එකයි තේරුම ඒ නිසා පංචමී විභක්තියේදී තපියා විභක්තියේදී හැදෙන පද පංචමීදීත් ඒ විදිහට හදාගන්න ඕන තොට තයා තයා කියන පද දෙක තමයි ඒක වචනේ තොට තුම් හේහි අම් හේහි කියන පද බහුවචන තයා පදේ නෑ එතන ඊට පස්සේ සප්තමී පදේ හදන්නයි දැන් යන්නේ. තුම් හාම් හානං තයිමයි ඉති තුම් හාම් හානං තයිමයි යන සූත්‍රයෙන් ඉස්මින් විභක්තිය පසුව ඇති කල්හි තයි මයි හොන්ති තයි මයි යන ආදේශයෝ වෙති ත්‍රේ කතේ තයි යන පදයෙහි තකාරයට තකාරය කළ කල්හි ත්‍රයි තයි යනුවෙන් තුම්හ ශබ්දයේ සප්තමී ඒක වචනයෙහි පද දෙකක් සැකසී මයි යනු අම්හ ශබ්දයේ සප්තමී ඒක වචනයි. තුම් හේතු අම් හේතු යනු සප්තමී බහුවචන පදයි. ලිංගත්තයේ සමං ලිංගු තුනෙහි සමව වරණෙහි ලිංගු තුනෙහි සමයි කියන එකයි තේරුම. මේක තමයි නපුංසක ලිංගයට අදාළ වුණත් ඉතින් ඒ විදිහට තමයි කියන්නේ. ඊට පස්සේ කොහොමද මේකේ සූත්‍රය අපි කියුවේ නැහැ නේද? තුම්හාම්හානං තයිමයි යනු ආදේශ විධාන සූත්‍රයි. තුම්හාම්හානං යනුද තයිමයි යනුද පදයෝය පද දෙකකි. එතකොට මේකටත් සවිභත්තීනං ඉස්මින්හි කියන පද දෙක අනුවර්තනය කරලා අර්ථ කියනවා. සවිභත්තීනං තුම්හාම්හානං විභක්ති සහිත තුම්හ අම්හ ශබ්දයන්ට ස්මින්හි ස්මින් විභක්තිය පසුව ඇති කල්හි තයිමයි තයිමයි යන ආදේශයෝ වෙති. හරි, අපි මේ ටිකක් බලාගෙන යමු. තුම්ම ශබ්දය ස්මින් ත්‍ය අම්හ සුස්මි ස්මින් හත් මේ මුළු විභක්ති සහිත තුම්ම ශබ්දයට ආදේශයක් ගන්නවා තයි කියලා. විභක්තිය සහිත අම්හ ශබ්දයට ආදේශයක් ගන්නවා මයි කියලා. ඒතර මේක සිද්ධ වෙන්නේ දැන් මේ කියපු සූත්‍රයේ මොකක්ද? ඒක ලියා ගන්න මේ සූත්‍රේ. ඊට පස්සේ මේ තුම්හ ශබ්දයේ ත ආදේශ වුණානේ තයි කියලා. ඒ ආදේශ වුණ තයි කියන තැන තැන් දෙක අපි ආදේශ ගන්නවා මේ විදිහට අරගෙන එක තැනක මේ තියෙන තයන්නට ත කියන ආදේශය ගන්න. ත රසී කියන ගන්නවා. දැන් පොත ආපහු බලන්නේ නැතුව කියමු බලන්න කොහොමද මේක කොහොමද මේ කායන්ත ත කියලා ගත්තේ. තයා තයිනං සකාරෝ ත්වත්තං ඒ කියපු සූත්‍රය තමයි ගත්තේ. තයා තයි කියන තැන්වල තියෙන තකාරයට ක කියන ආදේශයක් ගන්නවා. දැන් අපි තයා කියන එකේ තොයා කියලා පදයක් හදාගත්තා. දැන් තයි කියන එකේ ට්‍රයි කියන එක හදාගන්නයි මේ යන්නේ. අපේ ඒක හදාගන්නේ තයා තයි කියපු සූත්‍රය. ඒ කතාව තමයි අර ත්‍රේ කතේ කියලා මෙතන කිව්වේ. පත් ප්‍රේ කළ කල්හි ත්‍රේ කතේ ප්‍රකාරය කළ කල්හි කියලා කිව්වේ ඒකයි. අර උඩ කියපු සූත්‍රයෙන් තමයි උඩ කියු සූත්‍රයෙන් ප්‍රකාරය කළ කල්හි කියලා අපි අර්ථ ගන්න ඕනේ. ත්‍රේ ත්‍රේ කතේ කියද්දී ඔකේ වඩාම සුදුසු වෙන්නේ අපි පරිවර්තනය කරන්න ඕන තයා තයිනම් සකාරෝ සත්සං වා යන සූත්‍රයෙන් තයි යන පදයේ තකාරයට ත යන ආදේශය කළ කල්හි කියලා අර්ථ කිව්වම හරි පැහැදිලි. හරි නේද?
මේකෙ තියෙන සම්මාන මාකම්
අම්හාකන් නෙවි. ඔ අම්හාකන් කියලා ගන්න පුළුවන්. අම්හාකන් කියලා පදයක් හැදෙන එක. තුම්හ අම්හානම් කියලා ගත්තට වරදක් නැහැ. ඒ අම්හාකන් කියලා පදේ පුත් හැදෙන නිසා නමුත් පොත්වල නම් තියෙන්නේ තුම්හාම්හානම් කියලා. ඒක තුම්හ තුම්හ පදයක් අම්හ පදයක් එකතු කරලා තුම් හෝච අම් හෝච තුම් හාම් හා කියලා පදයක් ඇති. එතකොට ඒක තමයි සමාස කරපු පදේ. ඒක වර්ණගාගෙන ගිහිල්ලා තුම් හාම් හානං කියලා චට්ටි බහුවචන පදේ හැදෙනවා. ඊට පස්සේ පිළිටිකටත් යමු මේ. නවා ඉති ඒව නවා යනු මතු සූත්‍රයෙහිදී අදතු ဒုတိယා චතුත්ති ඡට්ඨීසු වෝනෝ යනු ආදේශ විධාන සූත්‍රයි. අදතු යනුද ဒုတိယා චතුත්ති ඡට්ඨීසු යනුද වෝනෝ යනුද පදයෝය පදතුනකි. එතකොට අපි අර කලින් අනුවර්තනය කරගත්තු නවා කියන පදයත් එකතු කරලා මේකට අපි අර්ථ කියනවා. ඊට අමතරව සවිභත්තීනම් තුම්හ අම්හානම් කියන පද දෙකත් අර කලින් අධිකාර කරගන්න කිව්වනේ. ඒ අධිකාර කරගන්න කියපු ඒ පදත් එකතු කරලා අපි අර්ථ කියනවා. පදතුෝ පදයෙන් පසුව යෙදෙන සවිභත්තීනම් තුම්හ අම්හානම් විභක්ති සහිත තුම්හ අම්හ ශබ්දයන්ට ဒုတိယා චතුත්ති ඡට්ඨීසු ဒုတိယා චතුත්ති ඡට්ඨි විභක්ති පසුව ඇති කල්හි නවා විකල්පයෙන් වෝනෝ වෝ නෝ යන ආදේශයෝ වෙති. හරි. ඊට පස්සේ අපි ඉතිරි කොටස කියාගෙන යමු. වෘත්තිය අත්තජෝතකා වන්නා පදං අර්ථය දක්වන්නා වූ වර්ණයෝ වර්ණයෝ කියන්නේ අකුරු. එතකොට අර්ථය දක්වන අකුරු පදං පදයක් නම් වේ. ဒုတိယා චතුත්ති ඡට්ඨි බහුවචනේසු පරිසු ဒုတိယා චතුත්ති ඡට්ඨි බහුවචන පිටුපසින් ඇති කල්හි පදස්මා පරේසං පදයන්ගෙන් පසුව යෙදෙන සවිභත්තීනං තුම්හාම් හානං විභක්ති සහිත තුම්හ අම්හ ශබ්දයන්ට නවා විකල්පයෙන් වෝ නෝකාරා හුන්ති. වෝකාර නෝකාරයෝ වෙති. රක්ඛතු වෝ
පක්ඛතුනෝ
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 යනු දෙතියාවට උදාහරණයි.
යනු දෙතියාවට උදාහරණයි.
අපි ඒකේ අර්ථය කියමු. සොබව හකීවා.
සොබව හකීවා.
පක්ඛතුනෝ
පක්ඛතුනෝ
අපව දකීවා.
අපව දකීවා.
යනු දෙතියාවට උදාහරණයි.
යනු දෙතියාවට උදාහරණයි.
දදාතිවෝ
දදාතිවෝ
සොබට දෙත්වා.
ලබාදීවා
ලබා දීවා කියන එකයි. දදාහිනෝ
දදාහිනෝ
අපට ලබා දෙහිවා.
ලබා දෙහිවා
යනු චතුත්තියට උදාහරණයි.
සද්ධාවෝ
තොපගේ ශ්‍රද්ධාව. සත්තානෝ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ.
අපගේ ශාස්ත්‍රුන් වහන්සේ
යනු චට්ටියට උදාහරණයි.
යනු චට්ටියට උදාහරණයි.
නවා ඉතිකින්
නවා ඉතිකින්
විකල්පයෙන් වන්නේ යයි කීවේ කුමටද?
විකල්පයෙන් වන්නේ යයි කීවේ කුමටද?
හේතෝ අම්හා කං සත්තා.
හේතෝ අම්හා කං සත්තා
මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ.
මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ
යනතන
යනතන
ඒසෝ යන පදයෙන් පසුව.
ඒසෝ යන පදයෙන් පසුව
අම්හා කං යයි පදයක් යෙදුණු තැන.
අම්හා කං යයි පදයක් යෙදුණු තැන
නෝ යයි පදයක් නොවීම පිණිසයි.
නෝ යයි පදයක් නොවීම පිණිසයි
මොකක්ද මේ කිව්වේ? මේ කියන්නේ මේ වෝ නෝ කියන ශබ්ද අර කලින් කියපු පදවලට අමතරව මේ තුන් අම්ම ශබ්දත් එක්ක යෙදෙනවා. ඒක කොහොමද යෙදෙන්නේ? අම්ම ශබ්දයේ පරව යෙදෙන ဒုတိယ යෝ ප්‍රත්‍ය චතුත්ති නං සත්‍ය ඒ වගේම ඡට්ටි නං සත්‍ය එන මෙන්න මේ මුළු ඔක්කොටම ආදේශයක් වෙනවා නෝ. ඒ විදිහටම තුන්ව ශබ්දයෙන් පස්සේ මේ සත්‍ය ටිකමයි. මේ විදිය ආදේශයක් වෙනවා. පැහැදිලි. හැබැයි මේක වෙන්නේ විශේෂයක් තියෙනවා. අනික අර කලින් හදපු පදවලට වඩා මේකේ වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි මේ ටික වෙනම කියන්නේ. හේතුව තමයි මේ පද කිසිම විදෙක මේ වෝ නෝ කියන ආදේශ කිසිම විදෙක වාක්‍යයක මුල යෙදෙන්නේ නැහැ. පැහැදිලි නේ? වාක්‍යයක මුල යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ පදස්මා පරේසං පදයකින් පසුව යෙදෙන අවස්ථාවකදී තමයි මේක වෙන්නේ. ඒ නිසා වෙනත් පදයකින් පස්සේ තමයි හැම වෙලාවෙම වෝ නෝ කියන ආදේශ දෙක යෙදෙන්නේ. ඒකට ඒ නිසා තමයි උදාහරණ දෙන්නේ රක්කතුවෝ. එතකොට රක්කතු කියන ක්‍රියාපදයෙන් පස්සේ තමයි වෝ පදයේදී ඇති. පැහැදිලි? ඊළඟ ඒ වගේත් එහෙමයි. දදාතිවෝ දදාහිනෝ සද්ධාවෝ සත්තානෝ මේ හැමතැනකම වෙන වචනයකින් පිටිපස්සෙන් තමයි මේ වෝ නෝ කියන පද යෙදিলা තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේකේ තේරුම අම්භයෝ කියද්දි මේකේ තේරුම ဒုတိယාවේ චතුත්ියේ චක්තියකින් මේ වෙනස් විදිහට අර්ථ ගන්න ඕන වචන එකක් වුණාට ဒုတိယාව වෙනස් අපව අපට අපගේ මේ විදිහටම මේකෙත් තොපව තොපට තොපගි ඒ විදිහට අදාළ විදිහට අර්ථ කියන්නේ. ගෙදෙන තැන අනුව ගලපලා අර්ථ කියන්නේ. පැහැදිලියද? ඒ පද ඕන තැනක යදනවා මේවා මුල යොදන්න බෑ ඒක තමයි විශේෂය අරවා ඕන තැනක යොදන්න පුළුවන් මුලත් පුළුවන් මැදත් පුළුවන් අගත් පුළුවන් මුල මැද අගහැර වෙන තැනක් තියෙනවා නම් ඒ ඕන තැනකද ඒ තැනකත් යොදන්න පුළුවන් මුල මැද තියදී වුණාට කියන්නේ මුලයි මැදයි අතර මුලයි අගයි අතරියම ඉතිරි කොටතර තමයි මැද කියන්නේ. හරි මැදටම නෙවෙයි. මේ ටික අතරියම තින් කොහෙවත් නොදා ඉන්න පුළුවන් ඒ නිසා. නේද? මේ තුනේම මේ තැන් තුනේම කොහෙවත් නොදා ඉන්න. අපි එහෙම ඉස්සරහට ඉඳිත් ටිකක් බලාගෙන යන්න නේද ඊට පස්සේ තවත් කතාවක් කිව්වා මෙතනදී සූත්‍රේ නවා කියලා මුලින් කොටස කිව්වනේ ඇතැම් තැනක කියලා ඇයි ඇතැම් තැනක කියලා කිව්වේ දැන් මේ මැද යෙදෙන හැම තැනම ඕනෝම දාන්න ඕන කියලා රීතියන්නේ මැද යෙදෙන ඇතැම් තැනක අර අම්හාකම් වගේ පදත් යෙදෙනවා ඒ නිසා තමයි කිව්වේ ඒ මැද යෙදෙන හැම තැනම මේ මේක දාන්න ඕන පදයකින් පස්සේ තියෙන හැම තැනම මේවම දාන්න ඕන කියලා හිතියන්නේ අර පදක් දාන්න පුළුවන් ඒ නිසා තමයි නවා කියලා කිව්වේ ඒකට උදාහරණයක් තමයි තියෙන්නේ ඒතෝ අම්හාකං සත්තා එතන අම්හාකං සත්තා කියලායි තියෙන්නේ ඒතෝ දැන් පදයකින් පස්සේ ඒතෝ අම්හාකං මේකේ වුණා ඒතෝ නෝ සත්තා කියලා දාන්න තිබුණානේ. ඇයි මේ පදයකින් පස්සේ තියෙන්නේ? හැබැයි කිං බුද්ධ දේශනාවේ එහෙම නැතිව අම්හාකම් පදෙත් තියලා තියෙනවා මේද කියන එකයි මේ කියන්නේ. ඉතින් හැමතැනම මේ පදයකින් පිටිපස්සට આવොත් මේ නෝම දාන්න ඕන වොම දාන්න ඕන කියලා රීතියක් නැහැ. අර කලින් කියපු පදත් ඒ පදයක් ඕන තැනක වැටෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. මේ පද දෙකේ විශේෂය තමයි මේ දෙක කොහොමද වැටෙන්නේ පදයකින් පිටිපස්ස. මේ දෙක මුලට ඉන්නේ. මේවා මුලත් වැටෙන්න පුළුවන් මැද අග වොන තැනකට පුළුවන්. ඉතින් මෙහෙම වෙන්න තිබ්බ එක ඉතින් එහෙමම වෙන්න ඕන නැහැ. මෙහෙමත් දෙන්න පුළුවන් කියන එක කියන්නේ තමයි නවා කියන පදයක් කිව්වේ. විකල්පයි ඇතැම් තැනකදී කියන. හරි අපි ඉතින් එකක් බලාගෙන යමු. තේ මේක වචනේ ඉති ඒනේක වචනේ යන සූත්‍රයෙන් චතුත්ථි චත්තේක වචනේසු චතුත්ථි චත්ති ඒක වචනයන්ති තේනේ හොන්ති තේනේ යන ආදේශයෝ වෙති දදාමි තේ දදාහිමි යනු චතුත්ථි ඒක වචනේට උදාහරණයි දදාමි තේ නුඹට දෙමි දදාහිමි මට දෙව ඉදං තේ අයන්නේ යනු චත්ති ඒක වචනේට උදාහරණයි ඉදං තේ මෙය නුඹගේය අයන්නේ මෙය මගේය එතකොට මේ කියන්නේ මොකක්ද මේ අපි මේ සූත්‍රයත් කියලා ඉමු. තේ මේක වචනී යනු ආදේශ විධාන සූත්‍රයි. තේ මේ යනුද ඒක වචනී යනුද පදයෝය. එතකොට මේකෙත් අනුවර්තනය කරගන්න ඕන. සවිභත්තීනං තුම් හාම් හානං චතුත්ති චට්ටීසු කියන පද තුන. ඒ කරලා අපි අර්ථ කියනවා. පදතු කියන එකත් අපිට ගන්න කියලා කිව්වනේ හරි. අපි ඒ කොටස කිව්වේ නෑ උනාටනේ. පදතු ඉති අධිකාරෝ කියන එක කලින් තියෙන සූත්‍රයට කලින් එකක් කියන්න ඕන. පදතු යනු අධිකාර කරනු ලැබේ කියලා. හරි. අපි ඒකත් එකතු කරලා අර්ථ කියමු. පදතු පදයා කෙරෙන් පරව යෙදින සවිභක්තීනම් තුම් හාම් හානං විභක්ති සහිත තුම් අම්හ ශබ්දයන්ත චතුත්ති චට්ටීසු චතුත්ති චට්ටි විභක්තීන් පරකල්හි ඒක වචනේ ඒක වචනයෙහි තේ මේ යන ආදේශයෝ වෙති. එතන නවා කියන පදෙත් ගන්න ඕන. තේ මේ නවා හොಂತಿ තේ මේ යන ආදේශයෝ විකල්පයෙන් වෙති. එතන මෙතනදි කියන්නේ මේ අර විදිහෙම පදයකින් පස්සේ පදයකින් පිටපස්සේ යෙදෙන අවස්ථාවක අම්හ ශබ්දයට පසුව උතර මෙතනදි කියන්නේ විභක්ති දෙකක් ගැන චතුත්ති ඡට්ටි ඒක වදන. ඒ නිසා ස විභක්ති කප්පේ මේ කියන විභක්ති දෙක යෙදෙන අවස්ථාවක මේකට අම්හ කියන තැනට ආදේශ එනවා. මේ කියන ආදේශ තුම්හ කියන තැන මේ විදිහටම තුම්හ ධන ස තුම්හක තේ කියන ආදේශය. මේ විදිහට අර්ථ දෙකකට කොට හිතේ මේකත් මතක තියාගන්න තියෙන්නේ. මේ පදත් පත් මේ වචනයක මුල යෙදෙන්නේ නැහැ. තේ මේ කියන පදත් යෙදෙන්නේ වචනයක නෙවෙයි වාක්‍යයක මුල යෙදෙන්නේ. වාක්‍යයක මැද හෝ කොහොම හෝ වචනයකින් පසුව තමයි මේ පදත් යෙදෙන්නේ. ඒකට උදාහරණ තමයි කිව්වේ දදාමි තේ. එතන දදාමි කියන ක්‍රියාපදයෙන් පස්සේ තමයි තේ පදයෙන් යෙදුනේ. දදාහි මේ එතන මේ කියන එක දදාහි කියන ක්‍රියාපදයෙන් පස්සේ ඉදං තේ අයං මේ කියන ඒ වගේ දෙහෙම. මේ ඒක වචනේ හැදින්නේ මේවා ඒක වචනේ. හරි. ඉති ටිකක් අපි කියාගෙන යමු. නාම්හි යන සූත්‍රයෙන් අම්හි අං විභක්තිය පරකල්හි නිතේදෝ මේ ආදේශය වැළැක්වීම වේ. නිෂේධෝ කියන එකේ තේරුම නිෂේධය වෙයි කියන එකයි. නිෂේධෝ කියන්නේ වැළැක්වීම කියන එකයි. හස්සේතං අජිනිමං යනු ဒုတိယවට උදාහරණයි. ඒතෙන් වල තේ මේ යන ආදේශයෝ නොවේ. නම් කියනු ප්‍රතිඛේද සූත්‍රයි. න යනුද අම් කියනුද පදයෝය. මේකටත් සවිභත්තීනං කියන පදේ තේනේ කියන පදේ අනුවර්තනය කරලා අර්ථ කියනවා. පදතෝ පදයා කිරින් පසු යෙදෙන සවිභත්තීනං තුම් හාම් හානං විභක්ති සහිත තුම් හාම් ශබ්දයන්ට අම්හි අං විභක්තිය පසු ඇති කල්හි තේනේන තේ මේ යන ආදේශයෝ නොදිති. ඇයි එහෙම කිව්වේ? කලින් සූත්‍රයේ කිව්වේ තේ මේ ඒක වචනේ කියලානේ. එහෙනම්ද? එතනදි කියන්නේ ඒක වචන යේදී තේ මේ කියන එක යෙදෙනවා කියලා පොදුවේ. එහෙනම්ද? හැබැයි ဒုတိယෙදි යෙදෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඉස්සරහට ඉති ටිකක් අපි කියාගෙන යමු. වා සතියේච ඉති වා සතියේච යන සූත්‍රයෙන් සතියේක වචනේ සතියා ඒක වචනයෙහි වා විකල්පයෙන් තේ මේ හොන්ති තේ මේ යන ආදේශයෙන් වේති. කතන්තේ කතං සයාව යනු යනුද කතං නේ
මයාව
යනුද තතියාවට උදාහරණයි. තොටෝකි තේරුම කතං තේ කියන්නේ නුඹ විසින් කරන ලද. එතකොට ඒකට විකල්පව ඒ අර්ථයෙන් වෙනවා හතන් කය. නුඹ විසින් කරන ලද. හතන් මේ කියන්නේ මම විසින් කරන ලද. ඒකම කියන්න පුළුවන් හතන් මය. ඒ මම විසින් කරන ලද. එහෙදිලු. ඒකයි කියන්නේ හතන් මේ මයාව. එතකොට ඒවා වෙන් කර ගන්න ඕන. හතන් තේ තයාව කියන එක ඒ පද ටිකේ එකට අර්ථය කියන්නේ. හතන් මේ මයාව කියන ටික එකට අර්ථ කියවෙනවා. තුර මේ සූත්‍රයේ අපි ඒකේ අර්ථ කියලා කිමු. වා සතියේච යනු ආදේශ විධාන සූත්‍රයි. වා යනුද සතියේ යනුද ච යනුද පදයෝය පද තුනකි. මේකෙත් පදතෝ සවිභත්තීනං තුම් හාම්හානං තේ මේ කියන පදත් ඒක වචනේ කියන පදයි ගොඩක් පද අනුවර්තනය කරලා අර්ථ කියන්න තියෙනවා. පදතෝ පදයා කෙරෙන් පසුව යෙදෙන සවිභක්තීනං තුම්හ අම්හානං විභක්ති සහිත තුම්හ අම්හ ශබ්දයන්ට සතියේ ඒක වචනේ සතියා ඒක වචනය පසුව ඇති කල්හි වා විකල්පයෙන් තේමේ චපදෙත් ගන්නවා තේමේච තේ මේ යන ආදේශයෝද වෙති. මේ සූත්‍රයෙන් කියන්නේ මොකක්ද? සතියා විභක්ති සත්‍ය පිටපස්සෙන් තියෙද්දි මෙන්න මේ ආදේශ වෙනවා කියන එක. මේක අමතරව න පැහැදිලි වෙන්නේ. ඒක මේ කොටස තමයි දැන් කියන්නේ. දැන් කියපු සූත්‍රයෙන් කියන්නේ මේ ටික. අරට අමතරව මේ අර්ථයේ තියෙනවා. ඒක මේකට අර්ථ අපි කියන්නේ කොහොමද? අප නිමි මේක මා විදි. මේක දැන් මේ ටික කිව්වේ ඔව්. මෙතන අපි මේ දැන් අප විසින් නෙවෙයි මා විසින් නෙවෙයි ඕනේ. ඒක වගේම මට මගේ මා විසින් ඒ විදිහට මේකත් ඉතින් හැදෙන්න ඕනේ. ඊළඟ සූත්‍රයක් අපි වෙනවා කියමු. බහුවචනේසු වෝනෝ ඉති බහුවචනේසු වෝනෝ යන සූත්‍රයෙන්
බහුවචනේසු වෝනෝ යන සූත්‍රයෙන්
කතියා බහුවචනේසු වෝනෝ කතියා බහුවචනයන්හි වෝනෝ හුන්ති වෝනෝ ආදීසියෝ වෙති
වෝනෝ ආදීසියෝ වෙති
බහුවචනේන බහුවචන මේ සූත්‍රයේ බහුවචන යන පදයේ ගැනීමෙන් පඨමේ යෝමිච්ච තතමා යෝකත්‍ය පරකල්හිද වෝනෝ ආදේශයෝ වෙති. හරි කතාවක් දැන් ආයි කියන නේද? ඉතින් ටිකක් අපි කියලා ඉමු. කතංගෝ කතන්නෝ
කතංගෝ කතන්නෝ
යනු තතිය බහුවචනේට උදාහරණයි. ගාමංගෝ ගච්ඡියාත
ගාමංගෝ ගච්ඡියාත
ගාමන්නෝ ගච්ඡියාම
ගාමන්නෝ ගච්ඡියාම
යනු ප්‍රථම බහුවචනේට උදාහරණයි.
යනු ප්‍රථම බහුවචනේට උදාහරණයි.
ඒවගේ අර්ථත් කියමු. කතංගෝ
කතංගෝ
තොප විසින් කරනා ලද
තොප විසින් කරනා ලද
කතංගෝ
කතංගෝ
අප විසින් කරනා ලද
අප විසින් කරනා ලද
ලද්ද කිව්වත් සමන්නේ. ගාමංගෝ ගච්ඡියාත
ගාමංගෝ ගච්ඡියාත
තෙපි ගමට යහු
තෙපි ගමට යහු
ගාමන්නෝ ගච්ඡියාම
ගාමන්නෝ ගච්ඡියාම
අපි ගමට යමු
අපි ගමට යමු.
එතන අහං මයං තුම්හි කියන පදවල අර්ථයෙන්මයි මේ අවසාන පද දෙක ඉදලා තියෙන්නේ. වෝනෝ කියන පද දෙක. එතකොට මේ තැන්වල ඊට අමතරව තව කාරණා කීපයක් මේ කිව්වේ. මෙතනදී දැන් කියන්නේ කොට තති ආවි සහ ප්‍රථම ආවි තපියා ප්‍රථම සම්දිගේ ප්‍රථම යෝ තප්ති පිටපතින් තියෙද්දි තපියා හී ප්‍රත්‍ය පිටපතින් තියෙද්දි බහුවචනයේදී වෝනෝ ආදී කියනවා. ඒකට මේ වගේ අර්ථ අප විසින් සතියාව ප්‍රථමාවිදෝට අපි මේකෙත් එතකොට තෙපි විසින් තෙපි එහෙමනම් ඔන්න නාම කාණ්ඩයේ සර්ව නාම කොටස් ටික අවසන් වෙනවා. දැන් අපි සංඛ්‍යා ශබ්ද පටන් ගන්නවා ඉතින්. දුර්ලෝකව නැවතිලා ආවද නේද? ටිකක් කියමු නේද තව ටිකක්. හරි. නාම කණ්ඩේ
නාම
කණ්ඩේ
නාම කණ්ඩේ
සංඛ්‍යා ශබ්ද
කියනු
ලැබේ. සංඛ්‍යා ශබ්ද කියනු ලැබේ. ඒක ශබ්දය
සබ්බ නාමේසු වුද්දෝ
සර්ව නාමයන්හි කියනා ලද්දේය. ද්වාදයෝ
දී ශබ්දය මුල් කොට ඇති
අට්ඨාරසංතා 18 කෙළවර කොට ඇති සංඛ්‍යාවෝ බහුවචනාන්ත ශබ්දයෝය අවිබත්තිස්ස ඉත්තිපුම නපුංසක සංඛ්‍යං ඉතිච. අවිබත්තිස්ස යනුද ඉත්තිපුම නපුංසක සංඛ්‍යං යනුද අධිකාර කරනු ලැබේ. යෝසු දින්නම් දේති පොඩ්ඩක් කියන්න. මේකේ මුතුන් දෝෂය යෝසු දින්නම් දේච කියලා යෙන්න ඕන. යෝසු දින්නම් දේච යන සූත්‍රයෙන් ද්වේ යන ආදේශය වේ යෝසු දින්නම් දේ යනු
යෝසු දින්නම් දේ යනු
චකාරේ සුද්ධියනේ යෝසු දින්නම් දේච යනු
යෝසු දින්නම් දේච යනු
ආදේශ විධාන සූත්‍රයි
ආදේශ විධාන සූත්‍රයි
යෝසු යනුද
යෝසු
දින්නම් යනුද
දේ
යනුද ච යනුද පදයෝය පද හතරකි මේකේ අර්ථ කියමු යෝසු
යෝසු
යෝ සත්‍ය පසු ඇති කල්හි
යෝ සත්‍ය පසු ඇති කල්හි
අවිභක්ති නම් ඉත්තිපුම නපුංසක සංඛ්‍යානම්
අවිභක්ති නම් ඉත්තිපුම නපුංසක සංඛ්‍යානම්
විභක්ති සහිත වූ
ත්‍රි
පුල්ලිංගු නපුංසක ලිංගු සංඛ්‍යා අර්ථ ඇති
දින්නම්
දී ශබ්දයක
දේච
දේ යන ආදේශයේ දේ යනු ප්‍රථමා බහුවචනයි
දේ
නැවතද දේ යනුවෙන් ဒုတိယා බහුවචනයක් සැකසී ද්විධි ද්විහි යනු තතියා කරන බහුවචනයි
යනු තතියා කරන බහුවචනයි
හරි අපි ඒ පද හදලයිමු නේද හරි ලේසි නේද දැන් මේ හදන්න යන්නේ දි සංඛ්‍යා ශබ්ද සංඛ්‍යා ශබ්ද හදද්දි දැන් මුලින්ම හදන්න ඕන ශබ්ද මොකද්ද? ඒක හැදුවේ නැහැ. ඒක ශබ්ද කලින් හදලා තියෙන්නේ. ඒ නිසා තමයි දැන් ආපහු හදන්නේ නැත්තේ. ඒ නිසා පටන් ගන්නෙ දෙක දෙකෙන්. එතකොට ශබ්දයේ මුල මොකද්ද?
දි
තමයි ශබ්දය. ඊට පස්සේ අපි දැන් මේ ශබ්ද ඒකවචන පදයයි හදන්නේ නැත්තේ. දැන් මුලින්ම කිව්වා මේ දෙකේ ඉඳන් 18 වෙනකන් තියෙන ශබ්ද බහුවචනයි කිව්වා. ඇයි? අපි අඹගෙඩි දෙකක් කියලා කියද්දි කොහොමද ඔගේ ඒකවචනි කියන්නේ? එහෙම කියන්න බෑ. ඒකට දැන් ස්වභාවයෙන්ම දැන් ඒවා බහුවචන ශබ්ද. එහෙනම් මිනිස්සු දෙන්නේ කියපුවම ඉතින් බහුවචන. මිනිස්සු දෙන්නේ ගමට යති. ඒක වචනින් තියන්න බෑ. ව්‍යාකරණ දන්නේ නැති කෙනෙකුට තියන්න පුළුවන් ඒක වෙන කතාවක් නේද? එහෙම නෙවෙයි. හරියට ව්‍යාකරණානුකූලව තිබ්බොත් ඒක වචනින් තියන්න බෑ. ඒ නිසා තමයි මේවා බහුවචනාන්ත පදයි කියලා කියන්නේ. ඉස්සරහට තව පොඩි ප්‍රශ්නයක් එනවා අපි ඒක ඉස්සරහට දෙන්න බලමු. නැසේ දැන් මේකට බහුවචන ශබ්දේ තමයි අපි එකතු කරන්නේ. බහුවචන විභක්ති ප්‍රත්‍ය. ප්‍රථමාවෙදි සීයෝ කියලා ඉන්න ඕන වුණාට අපි යෝ ප්‍රත්‍ය විතරයි ගන්න. ඒක වචනේ පද හැදින්නේ නැති නිසා. ඒ නිසා ද්විධන යෝ කියලා හදා ගන්නවා.
ඔතෙන් ලියන්න ඕන ලිංගත්තේ
පටන්.
ඊගන්න. ඔව්.
ඒක ගත්තත් කමන්නේ. බහුමිවත්තබ්බේ බහුවචන.
ඕකත්
දාලා බහුමිවත්තබ්බේ බහුවචන කියලා කිලිම ගන්න තියෙක වචන පදේ හදන්නනේ. ඉතරයි. හැදෙන්නේ. ඊට පස්සේ දැන් අපි කියපු සූත්‍රයෙන් යෝසු දින්නම් ද්වේච කියන සූත්‍රයෙන් කෙලින්ම මේ මුළු කොටසටම ආදේශයක් ගන්නවා. දේ ද්විතියාවෙත් ඕකමයි. ද්විතියාවෙත් වෙනසක් නැහැ නේ. ප්‍රත්‍යයත් ඕකමයි. යෝ ප්‍රත්‍යෙම. තේරුම දෙකම කොහොමද වාක්‍යයක වගේ ඔක ඉන්නේ? ද්වේ පුරිසා පුරුෂයෝ දෙන්නේ ගාමං ගච්ඡanti. ගමට යති. ද්වේ පුරිසා ධම්මං සුනanti. පුරුෂයෝ දෙන්නේ බන අසත් ධර්මය අසත් විදිහට ඉන්නේ. ඊට පස්සේ තතියා කරන පද ද්විභි දීහි කියලයි හැදෙන්නේ. කොට දැන් දී කියලා ගත්තා. ඉතින් මේක වෙන් කරලාම ලියමු නේද? දී ධන අපියා බහුවචනයි හී සප්තේ. දී දී ධන හී කියලා ඉඳන් තියෙන්නේ. එතකොට මේකේ පදාන්තය දීර්ඝ කරනවා කියන්න තියෙන එක දී යන්න ධන හි. එතකොට දීහි කියලා පදේ හැදෙනවා. දීහි තොර මේ හි හට විකල්පයෙන් දි ආදේශයි. ඒ නිසා මෙතනින් තව විකල්ප පදයක් හැදෙනවා දීහි. දී හට මෙතන කෙලින්ම දී ආදේශය. මොකද්ද සූත්‍රය? ඒ සූත්‍රේ දී හට දී ආදේශ දීහි දීභි කියලා හැදෙනවා. ඊට පස්සේ අපි ඊළඟ සූත්‍රයක් කතා කරගෙන යමු. නෝච ද්වාදිතෝ නම්හි යනු නකාර ආගම විධාන සූත්‍රයි. නෝ යනුද ච යනුද ද්වාදිතෝ යනුද නම්හි යනුද පදයෝය පද හතරකි. මේකේ ආගමෝ කියන පදේ අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. නම්හි නම් විභක්තිය පසුව ඇති කල්හි ද්වාදිතෝ ද්වි ආදී ශබ්ද කෙරෙන් පරව නෝච ආගමෝ නකාර ආගමයද වේ. අපි එතකොට මේකේ වෘත්තිය කියනවා නම්හි නම් විභක්තිය පසු ඇති කල්හි ද්වාදිතෝ ද්වි ආදී ශබ්දයන්ගෙන් පරව නකාරාගමෝ හෝති නකාර ආගමයති. දින්නම් දින්නම් යැයි පදයක් සැකසේ. කොහෙද? චතුත්ථිතී බහුවචන. ද්විසු යනු සප්තමී බහුවචනයි. කෝ පංචමී සතියා වගේ එතන දීවි දීහි චට්ටි දින්නම් කියපු පදේ වගේ. කෝද ඒ වගේ ඒක වචන ඒකවචන මත හැදින්නේ කියලා කලින්ම කිව්වනේ නේද? මේක බහුවචන විතරේ හැදෙනවා කිව්වේ. එතකොට බීසු කියන පදේ සප්තමී බහුවචන පදේ වලේ. එතකොට මෙතන කොහොමද හැදෙන්නේ? දැන් චතුත්ථී චක්ති බහුවචන පදේ හදන්න යන්නේ දී ධන නම් කියලා තියෙනවා. ඒකෙදී දී ඊට පස්සේ මේ නම් සත්‍යයට කලින් හල් නකාරයක් ආගම වෙනවා. නෝච ද්වාදිතෝ කියපු දැන් සූත්‍රයේ පදේ හැදෙනවා දින්නම් කියලා.
නකාර ආගමීය දැන් ධන කලින් ආගම
කියති කයන්නේ මෙතන. ඒක ඉතින් පදේ හැදෙන දැන් මෙතන නයන්නක් ගත්තොත් පදේ හැදෙන්න පුළුවන් බලන්නකො. බැ. ඒ නිසා හල් අකුරම ගන්න. ඒ සුදුසු තැන ඒ පහසු විදියට ගත්තම හරි.
එහෙම ප්‍රශ්නයක්
නැහැ. නෑ නෑ. වෙන ව්‍යාකරණ විදියකට බාධාවක් නොවන විදියට ගන්න ඕනේ. අයන්නත් එක්ක හරි අයන්න නැතුව හැරි. මේ ටයිම් වල දැන් ඤ්කාරාගමෝ කියලා දැන් සූත්‍රවල එහෙම කියන්නේ නැහැ. ඒ ස්වරයත් එකතු කරලම තමයි කියන්නේ. යවමදන තරලා කියන තැන් වලත් එහෙමයි. මෙහෙම ගත්තම ඇති. හරි. තීනං කියන පදේ හැදෙනවා. ඒක සප්තමී බහුවචන පදේ හැදෙන හැටි. වීදන සු. මෙතනත් එතකොට දීර්ඝය වෙන්න ඕන. කියන්න ඊ යන්නත් වෙනවා. සු දී සු කියලා පදේ හැදෙනවා. දී ශබ්දය අවසන්. අපි තී චතු ශබ්ද
කරලම් පන්ති නවත්.
සාතර යන්න එහෙම හදිස්සි. හදිස්සි නැති අය. හදිස්සියයි තමයි එවනම් අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරමු. මේ ශබ්ද කීපයක් එකට සම්බන්ධයි ඒකයි. තී චතු ශබ්ද එකට සම්බන්ධයි ඒනිකයි. යාර අන්තිමකට කිව්වද ලිංගස්සයේ සමාන කියන එක කියන ලිංග තුනෙහි සමානයි. ඒකට එතනින් කියවෙන්නේ මේ දී ශබ්දය අසුවල් ලිංගයේ මෙහෙමයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒකට ලිංග තුනේදීම සමානව තමයි වර්ණ ගන්නේ. කොහොමද?
දී
කියන්නේ දී පුරිතා දී කඤ්ඤායෝ දී කිත්තාන ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. දේ කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. පිටිපස්සේ තියෙන පදේ ලිංගය වෙනස් උනායි කියලා මුල් පදේ වෙනස් වෙන්නේ නැහැ.
දින්න.
දැන් ඒක ශබ්දේ වෙනස් උනානේ. ඒකෝ පුරිසෝ ඒකා කඤ්ඤා ඒකං කිත්තං. වර්ණගීම වෙනස් උනා. දැන් මේක එහෙම නැහැ. දේ කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. දේ පුරිසා දේ ඉත්තියෝ දේ කිත්තා. ඒ විදිහයි. ඉතරහදී දැන් තී චතු ශබ්ද වෙනස් වෙනවා. ඒකයි මේ කියන්නේ. තී චතු ශබ්ද වලදී ලිංග අනුව වෙනස් වෙනවා. ඒ දෙකේ තමයි වෙනස් වෙන්නේ. එතන ඉහායි වගේ වෙනස් වෙන්නේ නැහැ ඒක උඩ. ඒකට පංච ආදී ශබ්ද වෙනස් වෙන්නේ. තව මොනවද වෙනස්කම් එහෙම වෙන්න තියෙන්නේ? යෝජනා. දැන් ඉදා යෝජනාව කරපු කෙනා අද නැහැ. හරි වෙන මොනවද යෝජනා එහෙම තියෙන්නේ?
අපෝ
Thank you.